భావనా కఠితం పంచింగ్ భావనా ప్రధానం అది అరమున వీళ్ళు రాగే పాలనే ఇక్కడికి నేను එහෙම නැතුව දැන් භාවනාවේ මේ මේ මට්ටම් වල හිටියයි කියලා හිතාගෙන හිටියත් කෙලස් පීඩාවල් වැඩි නම් එහෙමනම් අපි තව ඉස්සරහට තව දෙයක් කරන්න ඕන නේද? මෛත්‍රී භාවනාව කරලා ඉවරුනාම දැන් කේන්ති යනවා අඩුයි නම් හොඳයි. එහෙම නැත්නම් තව ඉස්සරහට තාම වැඩි නැහැ දැන් මේ කියත කතාවේ මෛත්‍රී භාවනාව දැන් කොයි හරියට වගේ කටලෙක්ලාද සමහර උනන් ටිකක් එහාට කරගෙන ගියා. කවුරු කිව්වද මම? වෛරී අයට එනකම්ම කළා. හොඳට හිත පිහිටන ගතිය ආවද? ඕනම කෙනෙක් වරමුණු කරලා මෛත්‍රිය පතුරවන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් ඒක දිගට ඒ தත්වය තව උරු කරන්න ඕන. අපි මතක් කළා ඒකට ඒක ඒ මට්ටමට තමන්ගේ හිත හැදිලා නම් ඊට පස්සේ ඕනම කෙනෙක් වරමුණු කරලා ඒක ඒකට ධ්‍යාන මට්ටම දක්වාම පුහුණු කරන්න පුළුවන් දිගට. ඒ මට්ටමට හැදුනයින් පසුව. පැහැදිලි. එතකොට තරහක් ආවම කවුරු හරි ගැන ගැටීමක් ඇති වුණොත් ඊට පස්සේ දැන් ඒ විදිහට කරලා තරහ දුරු කරගන්න පුළුවන් වෙන්නේ නේද? එතකොට ඒ විදිහටම තමයි අපි දැන් මේ කතා කරගෙන යන අසුබයේදී අපි මේක හොඳට පුහුණු කළාම අපිට පුළුවන්කම ලැබෙන්න ඕන ඒ මොනම අරමුණක් ආවත් ඒ අරමුණේ ලෝභය ඇති නොවන විදිහට අරමුණ ඒක දුරු කරගන්න නේද? එතකොට කොහොමද මෙනෙහි කිරීම කලේ කියලා පොඩ්ඩක් කියමු බලන්න. දැනට මේ වෙනකන් කවුද සුමනසාරායස තම කරන්න ගත්තේ නැන්ද ඒක කොහොමද කරා? පටිලෝම කළානේ. එතකොට ඒකෙදී ඇත්තටම මට ගා කියන්න බැරි වුණාද මට මතක නැහැ. එතකොට මේ වක්ක පංචකේ දැනගද්දී මේකේ අපි රූප වශයෙන් ඒ විදිහටම දැනගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. يعني අපි දැන් මේකේ විස්තර කරනවා මේ කොටස් මේ අරමුණු ගන්න ඕන විදි ගැන. මතක ඇති කම්මဋාන ධාන නිද්දේශයේ අග විස්තරයක් කියන්නේ මතක විදියට. කොහොම හෝ විසුද්ධි මාර්ගයේ කියවෙනවා මේ එකිනෙක අරමුණු ගන්න ඕන විදි ගැන. එතකොට කසින ආරම්මන කොහොමද ගන්නෙ? කසින අරමුණ අපි ගන්නෙ කොහොමද? බාහිර තියෙන කසිනයක් කසින මණ්ඩලයක් හෝ ඒ වගේ දෙයක් බලලම ගන්න ඕන. එහෙන් දෙකලම ගන්න ඕන අරමුණ අනිවාර්යයෙන්. එතකොට මේ තච පංචකය ගැන කියන්නේ හිමයි. ඒකේ අරමුණ අපි ගන්න ඕන එහෙන් දෙකලා. මේ හැබැයි මේ කියන්නේ මානසිකාරයේ සම්බන්ධවත්. දැන් මේක මානසිකාර කරන් යනවනේ අසුබ වශයෙන්. ඒකට ගන්න විදිය ගැනයි මේ කියන්නේ අරමුණ ගන්න ඕන විදිය. එතකොට සංජායනා විදිය එකෙච්චර අවශ්‍ය වැදගත් නැහැ. ඒකට උපකාර වෙනවා දැන් අසු අපි මේ මනස වචනේ වචනෙන් සජ්ජහයනාව උපකාර වෙනවා මනසින් ඒ ටික මෙනෙහි කරන්න ගන්න. දැන් මම ඒ වෙලාවේදී මතක් කළානේ පරයන්කේදී ඉඳ ලැබෙන විදිහට මේක ටිකක් වචනෙන් පුරු කරන්න කියලා. ඒකට ඒ ටික දැනටත් ඒ විදිහට කරගෙන යන්න. වචනෙම පොඩි වෙලාවක් ඒක මෙනෙහි කරලා ඊට පස්ව මෛත්‍රී කමඨහන කරන්න ගන්න. ඒකෙදී මේ වක්ක පංචකය අපි අරමුණ ගන්න කාලෙකදී අරමුණ ගන්න ඕන අර විදිය දකින්නම අවශ්‍ය නැහැ නේද? නැත්තම් කොහොමද අපි දකින්නේ මන්සන් මහාරු නැව අපි දැකලා නැත්තම් කොහොමද ඒකට දකින්නේ? ඒකට තමයි අර උපමා වලින් විස්තර කරන්නේ. මෙන්න මේ විදියයි මේ කොටස මෙන්න මේ විදියයි මේ කොටස කියලා විස්තර කරනවා මතකයි. වන්න සංඨාන ගන්දේහි ආසයෝ කාසතෝ තතහ කියලා අර ඒ ක්‍රම පහකට විස්තර කරනවා. ඒක තව ඒක අරමුණ ගන්න ඕන ක්‍රම ගැන විස්තර කරනවා. මේ මේ විදියට අරමුණ ගන්න කියලා. එතකොට ඒ අරමුණ ගත්තම ඒ ශ්‍රුත වශයෙන් තමයි ඒක අරමුණ ගන්න ඕන. වක්ක පංචකය ඇතුළු එතනින් එහා තියෙන සියලු කොටස්වල අරමුණ අපි ගන්න ඕන ශ්‍රුත වශයෙන්. අපි අහලා ගුරුවරයා කියනවා අපි ඒ ටික පසු විස්තර කරනවා. එතකොට සච්ච පංචකේට. එතකොට ඒ ටික අපි හොඳට කුරු කර ගන්න ඕන. අරමුණේ ස්වභාවය මේ විදියයි කියලා. එතකොට ඒ විදියට අපි ඒ විස්තර කරලා තියෙන ක්‍රමයට තමයි අරමුණ ගන්න. එහෙම නැතුව රූප වලින් අපි එහෙම බලන්න අවශ්‍ය නැහැ. එහෙම රූප වලින් බැලුවොත් ඇතැම් විටක අපිට ඒ වර්ණය විතරක් වැඩිපුර ප්‍රකට වෙන්න පුළුවන්. එහෙම වුණත් අර සමහර විටක කෙනෙකුට ධාතු වශයෙන් ප්‍රකට වෙන්න තියෙන අවස්ථාව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක සුත වශයෙන්ම අරමුණ ගන්න සුරු කරගමු. ඒ ගැන අපි විස්තර තව පසු පැහැදිලි කරන්න. එතකොට අපි මේ වක්ක පංචකය පුරුදු කරද්දී ඇත්තම කොහොමද ඔක විස්තර කරලා තියෙන්නේ? අපි සජ්ජායනාවක් විදියට කරන විදිය ගැන පොතේ කියලා තියෙනවා මතක ඇති. අපේ පොත්වල තියෙන්නේ වන්දනා පොතේ. නමුත් ගුරුවරයා උගන්වන්ති ඒකේ කියනවා, ගුරුවරයා උගන්වන තැනදී ඒ පංචකය විතරක් ඉස්සරලා උගන්වන්න, ඊට පසුව මුල් කොටසත් එක්ක එකතු කරලා උගන්වන්න කියලා. පැහැදිලිද? එතකොට අපි සච්ච පංචකය ඉවර කරපු කෙනාට ඊට පසුව කියනවා වක්ක පංචකය කියන්නේ මේවායි. මන්සං නහාරු අට්ටි අට්ටිමිංජා වක්කා. මස් නහාර ඇට ඇටමිඳුළු සහ වකුගඩු කියලා. ඒකට ඒ ටික විස්තර කරලා ඊට පස්සෙ කියන්නේ ඒ පහ විතරක් මෙනෙහි කරන්න කියලා දෙන්නේ. ඒ පහ විතරක් අනුලෝමව, ඒ පහ විතරක් පටිලෝමව, ඊට පස්සෙ අනුලෝමව පටිලෝමව ඒ පහ විතරක් කරන්න කියලා. ඊට පස්සෙ ඊළඟට මේ දෙකම එකතු කරලා කරන්න. ඊළඟ දවස් 15. එහෙදිද? එතකොට අපි අර සජ්ජායනාවේදී අපේ වන්දනා පොත්වල තියෙන ක්‍රමය ගැන කියලා තියෙනවා. ඒක ඒ විදිහට සජ්ජායනාව කරන්න කියලා. නමුත් අර ගුරුවරයා උගන්වන්නේ මේ විදිහට කරන්න කියලා කියලා තියෙනවා. එතකොට අපි ඒ වක්ක පංචකයේ කියවෙන පහ ඒ ටික හොඳට හුරු කරගන්න ඕනේ. මේ කියන්නේ මොනවද කියලා. එතකොට මස් කියලා කිව්වම අපිට තේරෙනවා නේ මස් වල ස්වභාවය. අපි දැන් මේ සජ්ජායනාව කරන කාලෙදී ඒක ගැන ඉච්චර ලොකු වැටහීමක් අවශ්‍ය නැහැ. දර වශයෙන් මේ වචනය දැනගත්තම ප්‍රමාණවත්. සිංහලෙන් හෝ පාලියෙන් මස් නහර. එතකොට මේ නහර කියලා කියන්නේ මොනවද? ඒකක් දර වශයෙන් දැනගෙන අපි ඉස්සරහට ඒ ගැන විස්තර කතා කරනවා. මේ නහර කියන එක ඇත්තටම අර්ථ දෙකක් යෙදිලා තියෙනවා. ඒ ගැන විභංග අටුවාසන්නයේ විස්තරයක් තියෙනවා. ඊටත් පසුව හිමිට කියවෙන වෙන එක හොඳයි. ඒකට ස්නායු සහ ස්නායු වලට ඒ වගේම මේ අපි මේ කතා කරන නහර කියලා කියන්නේ සිරා දමනි. ඒවට කියලා තියෙනවා ඒ අර්ථය. ඒතර මේ නහරු කියදී අර්ථ දෙකම එකට කියවිලා තියෙනවා. ඒ නිසා ඒකත් දැනගෙන ඉන්න එක හොඳයි. ස්නායු වලටත් කියලා තියෙනවා. කණ්ඩරා කියන එකත් මතක විදියට එහෙම කියලා තියෙනවා. නමුත් අර අතන සංවේදි විස්තර කරන්නේ මේ අර දෙක ගැන කියලා. ස්නායු කියන වචනේම ඒ වචනේම කියලා තියෙනවා. මේ සංස්කෘතයෙන් තිබුණු වචනයක් ස්නායු කියලා. ඒකට පොදුවේ තේින්නේ ওই සියල්ලම එකට කියවිලා තියෙනවා වගේ පැත්තක්. නහරු කියන එක.
ස්නායු
ලේගමන් කරන්නේ කණ්ඩරා වල ලේගමන් කරන්නේ يعني කණ්ඩරා වල ඒකට වෙනම තියෙන කොටසක්. අපි ටිෂු කියන්නේ කණ්ඩරා විඳෝනේ. ටිෂු
සාමාන්‍යයෙන්
අතගොඩක් තියෙන ටිෂු. නෑ ඔය ටිෂු ඉරෙනවා කියලා. අස්තියත් එක්ක අස්තිය මේ දෙන්නේ දැන. ඒක එතකොට මේ ඔය මේ තැන් වල හැමතර පෙන්වන්නේ නේද? කොහොම හෝ ඒ සියල්ලම එකට තමයි මේකෙන් අදහස් වුණ බව පේන්නේ කියවෙන විස්තර අනුව.
ඒකේ උපමා කියනවා ඉස්ලාමයේ ගන්න පුළුවන් මේ දැන්
මේ පුළුවන් වගේ සත්‍යක් තියෙනවා. අර්ථනාන්තික ගොඩාක් කියගෙන විස්තර කියලා තියෙනවා. මේක කියවලා බලන්නකෝ එතන. නහරු. ඔව් ගොඩාක් ගොඩාක් කියලා තියෙනවා. ඒ ආයුර්වේදයේ කියවෙන පාටත් එක්කම දාලා තියෙනවා. මේ දෙතිස් කොටස් කියන එක ඇත්තටම මේ වාග්ය තුනක් පහළ වෙනත් කලින් ඉඳන් තියෙන්නේ නැතිනේ ඔය විවහාරේ ලෝකෙ නේද? ඒ කියන්නේ ඔය ධ්‍යාන අවිඥා ඒ ගොඩක් ඒ වගේනේ ඒ කාලේ නම්ම විවහාරේ තිබිලා තියෙනවා. ඒ නිසා ඉතින් ඒ ඒවත් තියෙන්නේ නැති කියලා හිතෙනවා. මේ විවහාර ඒ කාලේ. එතකොට නහර කියලා කියන්නේ ඒ සියල්ලට කියන පොදු නමක් කියන එකයි. අපි තව ටිකක් ඒක බලන්නම් මේ ස්නායු කියන එක ගැන තව ටිකක්. කොහොමත් පොදුවේ දැනට අපිට ඒක ඇච්චර බලපාන්නේ නැහැ. අපිට දැනට වචනේ විතරයි දැනට වැදගත් වෙන්නේ. සිංහලෙන් කියනවා නම් කෙනෙකුට ඒක විවහාර කරන්න ඕන විදිය නිසා අපිට ඒක වැදගත් වෙන්නේ. දොර අට්ටි කියන එක නම් පැහැදිලි අස්ති කියන එක. අට්ටි මිංජා කියලා කියන්නේ කක්ද සුභාවිතයිස්ම ආ මෙරබෝ සමහර ඉංග්‍රීසි වචනේ හුරුයි කට්ටියට සිංහල දන්නේ නැහැ නේද? ඇට මිදුළු කිව්වට ඔත අස්ති ඇතුලේ තියෙන කොටස නේද? දැකලා ඇති නේද? පොඩිය මතක තියෙනවද? ඇට කටුව ඇතුලේ
ඉතින්
තමයි අතරම වෙන්නේ. ඔව්. එහෙම තමයි.
අත්මාවේ ගිහිල්ලා නැරෙනවා. ඔව්. ඒකයි අද රතුපාතක්.
විසද වෙන්නේ මේ ඇටමිදුළු වල තමයි. ඒ නිසානේ අර ඇටමිදුළු බද්ධය කියන මේක කරන්නේ ලියුකේමියා තියෙන අය. ඔපරේෂන් එකේදී කරන්නේ තව කාගේ හරි ඇටමිදුළු ආරම්භ බද්ධ කරන්නේ. වක්කන් කියලා කියන්නේ වකුගඩු නේද? වකුගඩු කියන එක දන්නවා නේද පොඩි ඇස්මන්? කිඩ්නි හරි. එතකොට ඒ සමහරෙකුට දැන් වචන හුරු නැති වෙන්නත් පුළුවන් සිංහල වචනත් නේ. මේ වනම් දන්නවා. නොදන්න වචනක් තියෙන්න පුළුවන් ඉස්සරහට තියෙන සමහර ඒවා. ඒ සිංහල වචනෙන් හුරු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒකේ අර සටහනගෙන පොත්පත්වල විස්තර කරලා තියෙන්නේ. එතකොට මේකෙදී මතක විදිහට ටීකාවේ කියන්නේ දැන් මෙතන මාස 6ක් සජ්ජහායනාව කියලා කියවට ඇත්තනම් පහමාරයි දෙන්නේ කියලා. මාස පහමාරෙන් ඉවර වෙනවයි කියලා එතන විස්තරේ කියනවා මතක විදිහට. කමක් නැහැ කල්ලාතු ඉවරුණාට අර ආසන්න පූර්ණ සංඛ්‍යාව විදිහට තමයි 6 කියලා තියෙන්නේ කියලා කියනවා. අර විදිහට ටීකාවේ විභංග ටීකාවේ මූල ටීකාවේ හෝ අනු ටීකාවේ හරියට මතක නැහැ කොහොම හෝ තිබුණා මතකයක් තියෙනවා. එතකොට ඒ ඉතිරි කාලේ එතකොට අපි ඒ ටික කරගෙන යද්දී එතනින් එහාට කරන්නේ කොහොමද කියලා විස්තර අපි පස්සේ කතා කරමු. දැන්ට එතකොට සජ්ජහායනාව මේ විදිහට පිළිවෙත අපි කරගෙන යමු. ඒ විදිහට කරන්න වරදන්නේ. දැන් ඒ මුලට ගියාට වරදන්නේ. ඒක ඒ කියන්නේ අතරම ඔක ගැන කර්මස්ථාන ප්‍රදීපේ පොතේ කියනවා විස්තරයක්. දැන් මේ කියන එක අර මුලම ආදුනිකයෙකුට මුකුත්ම දන්නේ නැති කෙනෙකුට කරන්න ඕන විදිය ගැන තමයි මේ කියලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම හේමම වෙන්න ඕන හැමෝටම කියලා කියන්නේ නැහැ කියලා. මතක ඇති. කියව ප්‍රූෆ් වල දිහා වෙන්න තියෙති. ආ එතනත් එහෙම කියනවා. ඒකෙදී කෙනෙකුට හුරුව තියෙනවා නම් ඊට ඉක්මනින් ප්‍රතිඵල ලැබෙයි කියන එක කියන්නේ. දැන් මතක ඇති මේ අර මලියදේව මහරහතන් වහන්සේ සජ්ජහායනාව දුන්නේ මාස 4යි. මාස 6ක් ගියේ නැහැ. මතකයි නේද? මාස 4යි කියලා එතන කියන්නේ. අර ශිෂ්‍යෝ දෙන්න මාස 4දී අහතේට පත් වුණා කියලා කියන්නේ. උඩ ඒකෙදි සමහර කොහොම සජ්ජහායනාව දුන්නද කියන එක හරියටම දන්නේ නැහැ. අපි එහෙම වුණොත් මේ විදිහටම කරමු. නේද? මේ අලුතෙන් එකතු වෙන පහ විතරක් ආරෝහණව අවරෝහණව කරා. මුලටම ගියත් ඒක කමක් නැහැ. කලින් එහෙම ගියා නම් අපි ඊළඟ එක ආපහු කරන්න තියෙන්නේ ඒකමයි. ඊළඟට කරන්න තියෙන්නේ එතකොට දැන් මේ දවස් 15 ඉවර වුණාම ඊට පසුව ආපහු කේසාවල ඉඳන් වක්කන් දක්වා වක්කන් වල සිට කේසා දක්වා. කේසාවල ඉඳන් වක්කන් දක්වා. ඒ කියන්නේ මුල ඉඳන්ම අගට අග ඉඳන්ම මුලට එහෙම සජ්ජහායනාව කරන්න කියලා කියන්නේ. එතකොට අපි අර වන්දනා පොතේ තියෙන විදියම නෙවෙයි එතකොට. මේකෙදී පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට අපි ඒ විදියටම කරමු. ඒ කියලා තියෙන විදියට. ඒ වන්දනා පොතේ තියෙන විදිය අපි සජ්ජහායනාවට පාවිච්චි කරමු. එතකොට මේ භාවනාවේදී කරගෙන යද්දී ඒ විදියට අපි කරගෙන යමු. තාම කවුරුත් තුන්ගිනියක පටන් ගන්න නැතුව තියෙන්නේ නේද? ඒ කියන්නේ මුල් දවස් 15 ඊළඟ දවස් 15 තුන්ගිනියක. ඔව් තාම මේ කොටස රාවි නැහෙනේ නේද? හරි. නැහැ නේද? තින් රාවි නැහෙනේ. ඔව් එහෙනම් මොනවත් අපි ඒකෙදි ආපහු මුල ඉඳන්ම අගටම පුරුදු කරමු. දැන් එතකොට වක්ක පංචකේ විතරක් දැනට බලන්න. එතරම් ඒ ඒ පාව භාවනා ක්‍රමයේදී වගේ මේ විදිහට සජ්ජහායනාවක් ගැන කියවෙන්නේ නැහැ. ඒ මොකද හේතුව ඊට කලින් අර සමාධිය පුරු කරපු කෙනෙකුට තමයි මේක කරවන්නේ. එතකොට ඒ කෙනාට අර పూర్ව සමාධියක් තියෙන නිසා දැන් මේකෙදී එහෙම අර పూర్ව සමාධියක් නැතිම ආදුනිකම කෙනෙක් ගැන තමයි මේ ක්‍රමය කියන්නේ. එතකොට పూర్ව සමාධියක් තියෙන කෙනාට එහෙමම අවශ්‍ය බවක් පේන්නේ නැහැ. ඒකනේ අර කියන්නේ දැන් කසින හරි එහෙම කරපු කෙනෙකුට පහසුවෙන් මේ ටික වැටහෙනවා නම් ඒ කෙනාට ඒ විදියට කරගෙන යන්න දෙනවා. ඒකේ పూర్ව සමාධියක් නැති මුලම මේකම විතරක් මූල කමඨහන විදියට පටන් ගන්න කෙනාට මේ විදියට පටන් ගන්න කියන එක කියනවා. ඒකට ඒ කාලෙදී බොහෝ සෙයින්ම මේ ද්වත්තින් සාකාරය ප්‍රකටව කරපු බව පේනවා මේ ක්‍රමයට. දැන් කාලේ බොහෝ විට කරවන්නේ බුද්ධානුස්සතියෙන් හෝ ආනාපාන සතියෙන් හරි එහෙම සමාධියක් හදවලා ඊට පස්සෙ මේ ටික කරන එක. එතකොට බොහෝ විට මේ ක්‍රමය මඟහැරෙනවා. මේ විදිහට මුලින්ම කරෙන්නේ නැහැ. ඒක විවරදක් නෙවෙයි. ඒක කොහොම හෝ ඒ කෙනෙකුට ඒ විදිහට වැටහෙන්න පුළුවන්. අපි මේ විදිහට කරගෙන යමු. නේද? මොන හරි ගැටලු තියෙනවද කියලා? ඔව් අපි මේ ටික ඉවර කරලම මේ ටික මෙහි කිරීම ගමු. මේ ටික මුලින් කියන්නේ උග්ඝහ කොටස. මේ ටික ඉගෙනීමේ කොටස. මේ ටික ඉගෙන ගන්න කියලා කියන්නේ. ඒ ඉගෙනීමෙන් පසුව තමයි ඊට පසුව මානසිකාර කොටස. Taman ගුරුවරයා ළඟ හොඳට ඒ ටික ඉගෙනගෙන පසුව තනියෙන් හරි ගිහිල්ලා ඒ ටික කරන්න කියලා නේ කියන්නේ. ඒ කොටස එතනින්දී තමයි ඊට පස්සේ මානසිකාරය පටන් ගන්න. මේ කාලෙදී වෙන කමටහනක් කරන්න දෙය අතරි. පරයන්කෙහිදී. ඉතින් මේ ටික මෙනෙහි කළාට වරදක් නැහැ. දැන් තමන් කරගෙන යන කොටස මෙනෙහි කළාට වරදක් නැහැ. ඔව් ඒක අර වර්ණ සටහන් ආදී වශයෙන් මෙනෙහි කිරීම අපි පසුව විස්තර වශයෙන් කරමු. දැනට මේ ටික වචනෙන් කියන ටිකම හිතිනොත් කියාගෙන ගියාට ඒක වරදක් නෑ. දැන්ට වෙන කමටහන් කරන කවුද ඉන්නේ? එතකොට ආනාපානය. අපි එහෙම වුණොත් මේක ඉවර කරලා සුබ කමතහන ඉවර කරලා බොහෝ විට ආනාපානය ගැන ටිකක් කියන්න දවසක් තියෙනවා. ඒකට ප්‍රධාන කමඨහනක් විදිහට ඒකත් කරගෙන යන අතරේ අපට අනිත් ටිකක් කරගෙන යන්න පුළුවන් නේ. ඒක මේ කාලෙම දැන් මේ සජ්ජායනාවක් තියෙන නිසා වුණා නම් ආනාපානියත් කතා කරගෙන යන්න පුළුවන් නේ. මොකද හිතෙන්නේ? මත් හොඳ වෙයි කියලා හිතෙනවා. මේකේ තොට විශේෂයෙන් සජ්ජායනා කොටසනි කියන්නේ නේද? සක්මන් කෙරෙනවද කට්ටිය? කොහමද? සක්මන අපි කලින්නම් මතක් කළේ Taman දැන්ට කරන කමටහනම සක්මනිත් කළාට කමක් නැහැ කියලා. ඒක දැන් මේ සක්මන කියලා කිව්වම ඇත්තටම එකම කමටහනක් මේක කියලා කතාවක් නැහැ. සක්මනේදී අපිට Taman කැමති ඕනම කමටහනක සක්මන කරන්න පුළුවන්. අමතර විශේෂයෙන් කියවෙනවනේ ඉරියාපත පබ්බයේ කියවෙන ඒ සක්මන ගැනයි ඔය කියන්නේ. පැහැදිලි නේ? ඉරියාපත පබ්බයේ විස්තර කරනවනේ කොහොමද විස්තර කරන්නේ? රීචිතත් සතිපට්ඨාන සූත්‍රයේ මතක හරියට පරිජිත පඩන්න නොවිතිය ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති තිතෝම් තිතෝවා තිතෝම් හීති පජානාති නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති සයානෝවා සයානෝම් හීති පජානාති ඊට පස්සේ යතහා යතහා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති තතහා තතහානං පජානාති. ତොර මෙතනදි මේ කියන්නේ මොකක්ද? ତොර යන විලාවේදී යන බව දැනගන්නවා. ତොර ඒ දැනගන්නවා කියලා කියන්නේ මොකක්ද? එතනදී විස්තර කරනවා සත්වයේ පුද්ගලයේ ආත්මය කරන ක්‍රියාවක් නෙවෙයි කියලා දැනගන්න. ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන අවධානය යොතුව මේ ගමන් කරන්න සිත් පහළ වෙද්දී ඒ සිත් වලට අනුකූලව රූප පහළ වෙනවා. අන්න ඒ විදිහේ නාම රූප දෙක පැවැත්මකුයි මෙතන තියෙන්නේ. සිද්ධ වෙන්නේ කියන එක දැනගන්න ඕන. ඒකට ඒ සියල්ල ප්‍රත්‍යක්ෂව වැටහෙන්නම අවශ්‍ය නැහැ. නමුත් එහෙම වැටහෙන අවස්ථාව තමයි සැබෑ විපස්සනාව කියලා කියන්නේ. එතකන් ඇත්තටම විපස්සනාවක් කියන එක වෙන්නේ නැහැ. මේ කොටස් ඇත්තටම විපස්සනා භාවනාවට අදාළව කරපු දේශනා. අපි මේක ඊට పూర్වයේ හුරු කරනවා නම් අපි ඒකට විපස්සනාව කියන්නේ නැහැ. විපස්සනාවේ අපිට කියන්න පුළුවන් పూర్ව භාගය කියලා. විපස්සනාවේ පරිකර්මයක් කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි විපස්සනාව කියලා කියන්නේම මේ පරමාර්ථ ධර්ම දකින්න පුළුවන් මට්ටමට දිනුන උන අවස්ථාව ගැනයි. ඒකට අපි එවිදිද්දි අපේ පියවර කොටස් වලට බෙදලා දකින්න පුළුවන්කම හැදෙන්න ඕන. කොහොමද සක්මන් කරනවා නම් කකුල අපිට බිම තියෙන එක මුලින් ප්‍රකටයිනේ හොඳට. අඩිය බිම තියද්දි අපි දකුණු කකුල නම් දකුණ බිම තියෙන බව දැනගන්න ඕන. ඒක දකුණද වමද කියන එක ඉච්චර වැදගත් නැහැ. වැදගත් වෙන්නේ මේ පියවර කියන කකුල කියන එක වෙනස් වෙන්නේ කොහොමද කියන එක දැන ගැනීම. ඒක මේ කකුලේ සිද්ධ වෙන වෙනස දෙකීම තමයි අවශ්‍ය වෙන්නේ හිතින්. තොරණයක දකුණද වමද කියන ඒ වචන ඉච්චර වැදගත් නැහැ. ඒතොර දකුණු කකුල මේ විදිහේ වෙනසක් වුණා, වම් කකුල මේ විදිහේ වෙනසක් වුණා කියන එක දකින්නයි පුරුදු කරගන්න ඕනේ. ඒතොර දකුණු කකුල බිම තියද්දි දකුණ තියෙන බව දැනගන්නවා, වම තියද්දි වම තියෙන බව දැනගන්නවා. ඒ විදිහට අපි මුලින් ඒ ගමනේ කොටස් දෙකයි දැනගන්නේ. දකුණ තියෙන එක, වම තියෙන මේ කකුල තියෙන එක, මේ කකුල තියෙන එක. ඒතොර ඔය විදිහට අපි ටික කාලයක් පුහුණු කරද්දි තමන්ට තේරෙනවා ඔය පීවර දෙකක් අතරේ කාලේ ඉතිරි වගේ. දැන් ওই විදිහට මෙනෙහි කරගෙන යද්දි කාලේ ටිකක් ඉඩස් වගේ තේරෙනවා. ඉතිරි වගේ මේ මෙනෙහි කරන්න තව මොකක් හරි මෙනෙහි කරන්න පුළුවන් වගේ තමන්ට තේරෙන්න ගන්නවා. ඒ සතිය දිනු වෙද්දී. එහෙම වෙද්දී අපිට කොටස් දෙකක් මෙනෙහි කරන්න ගන්න පුළුවන්. කොහොමද? එතකොට මේක තියෙනවා, මේ කකුල ඔසවනවා. ඊට පස්සෙ මේ කකුල තියෙනවා, මේ කකුල ඔසවනවා. ඔසවනවා තියෙනවා. ඔසවනවා තියෙනවා කියන එක. එතකොට මේ කකුල ඔසවලා තියෙන එක. ඉසවීම තැබීම කියන දෙකම දැනගන්නවා. ඊළඟ කකුලේ ඉසවීම තැබීම දෙකම දැනගන්නවා. ওই විදිහට කොටස් දෙකකට බෙදලා එක පියවරක් කොටස් දෙකකට බෙදලා කරගෙන යනවා. ওই විදිහට තව ටික කාලයක් කරගෙන යද්දී ඒ ඉසවීම තැබීම දෙක අතරෙත් කාලෙ අතරක් තියෙනවා වගේ දැනෙන්න ගන්නවා. එතකොට අපි ඒ කාල පරාසය ඔසවනවා, ඉදිරියට යවනවා, තබනවා කියලා මෙනෙහි කරන්න ගන්නවා. එතකොට මේ මට්ටමටවත් කෙනෙක් ආවොත් ඒ වෙද්දී සෑහෙන්න හිතේ හොඳ තත්ත්වයක් හැදිලා ඒ වෙද්දී අර අරමුණ ටිකක් හොඳට ග්‍රහණය කරගන්න පුළුවන් ගතිය හැදෙනවා. එතකොට ඔකට ටික කාලයක් ගත වෙයි. එකවරම ඒ කොටස් තුනට බෙදලා බලන්න යන්න පුරුදු කරගන්න එපා. එතකොට එහෙම වුණොත් ටිකක් ඒක බරක් වගේ දැනෙනවා, වෙහෙසක් වගේ, අපහසුයක් වගේ දැනෙනවා. ඒ නිසා මුලින්ම අර කියපු විදියට ටික දවස් කීපයක් ගත වෙන්න පුළුවන්. අර එකක් විතරක් මෙනෙහි කරන්න. තියෙනවා, මේකක් වල තියෙනවා, මේක තියෙනවා. එහෙම. එහෙම කරගෙන යද්දි ටික දවසක් යද්දි අර කොටස් දෙකකට බෙදා ගන්න ඉබේම කියන්නේ හොඳට තමන්ටම දැනෙනවා කාලේ දැන් ඉතිරි තියෙන මේ තව එකක් බලන්න පුළුවන්. මේ මට්ටම එනකන් එහෙමම කරගෙන යමු. පළවෙනි කොටස විතරක් දැනට බලාගෙන යන්න. එතකොට ආනාපාන සතියත් ඒකම අපි කෙටියෙන් කියන්නම් පටන් ගන්න විදිය. ගොඩ දෙනෙක් කරලා ඇති නේද ආනාපානයි? කරලා හුරු ඇති ගොඩ දෙනෙකුට. එතකොට පටන් ගද්දී කොහොමද කරන්න ඕන? ප්‍රධානම දේ තමයි දැන් මේකෙදී තමන් අර ශරීරය ටිකක් ඉරිජුව තියාගන්න පටන් ගන්න වෙලාවේදී ටිකක් පොඩ්ඩක් එහි මෙහි වෙනසක් වුණාට කමක් නැහැ. නමුත් ඒ ශරීරය ටිකක් ඍජුව තියද්දි පහසුවෙන් හුස්ම වැටෙනවා. ඒ නිසා තමයි එහෙම කියන්නේ. සමහර විටක දැන් එළවෙලා වගේ හිටියොත් එහෙම ඒ හුස්ම අර නාසිකාග්‍රේ ගැටෙන එක ප්‍රකට වෙන්නේ නැති වෙන්න පුළුවන්. ටිකක් අඩු වෙනවා, ප්‍රකට වෙනවා, අඩු වෙනවා. එතකොට ඒක වැදගත් වෙන්නේ මුලදිම විතරයි. පසුව ටිකක් ඉස්සරහට ගිය කෙනාට ඉච්චරම ඒක වැදගත් වෙන්නේ නැහැ. ඒත් මුලදිම පුහුණු කරන කෙනා ඒ නිසා ඉරියව්ව හොඳට කෙලින් තියාගෙන ආනාපානය කරන්න පටන් ගන්න ඕන. එතකොට ඒකෙදි කොහොමද ආනාපානය අරමුණු කරන්නේ? ඉතින් ඒ පරයන්කේ ඉඳගෙන ඊට පස්සෙ ඉතිරි අර පූර්වක්‍රොත් එහෙම කෙටියෙන් කරගන්න. විනාඩි 5කින් 10කින් ඒ ටික කරලා ඉවර කරලා ඊට පස්සෙ තමන්ගේ අර ශරීරය ඍජුව තියෙනවද කියලා ඒක හොඳට විමසලා බලලා ඍජු කරගෙන ඊට පස්සෙ බොහොම සැහැල්ලුවෙන් ස්වභාවික විදියට ඒ හුස්ම රැල්ල පිට වෙන එක ගැන අවධානය යොමු කරලා බලන්න. එතකොට ඒකෙදී කිසිම විදියකින් අර බලෙන් හුස්ම ගන්න එළඹ යන්න එපා. හුස්ම අප්‍රකට වුණත් කමක් නැහැ. අප්‍රකටයි නම් ඒක ප්‍රකට කරගන්න කියලා බලෙන් ගන්න යන්නේ නැහැ. එතකොට ඒකෙදී අපි අර හුස්ම බොහෝ විට නාසිකාග්‍ර දෙකෙන් එකකින් තමයි ප්‍රකටව එන්නේ පිට වෙන්නේ. අනිත් එකිනුත් ටිකක් පිට වෙනවා සාමාන්‍ය. එතකොට ඒකෙදී අපිට වඩා ප්‍රකට එක තෝරාගෙන ඒකෙන් ඒ කාරණා කරලා බලපුවාම පහසුවෙන් අරමුණු කරන්න පුළුවන්. ඒකට ඉතින් කොහොමද අත පොඩ්ඩක් හොලම් කරලා බලුවොත් තේරෙනවා. ඕකෙන්ද වැඩිපුර පිට වෙන්නේ කියලා. ඊට පස්සේ ඒ පැත්තට විතරක් වැඩි අවධානය තියාගෙන බලාගෙන ඉන්නවා. ඒක ගැන ආයුර්වේදයේ කියනවා. මේ කාලයකට වතාවක් නාසිකාග්‍රේ මාරු වෙනවා. ඒ හුස්ම එන එක. හැබැයි දෙකෙන්ම පොඩ පොඩ බොහෝ විට එනවා. හැම වෙලෙම අනිකිනුත් පොඩ්ඩක් හරි එනවා. අර හිම්බිරිස්සාව වගේ හැදිලා બ્લોක් කරලා නැත්තම් මේ සාමාන්‍යයෙන් දෙකෙන්ම ටික ටික හරි එනවා. ඒක කොක අරමුණු කළත් ඒක ඉච්චරම ගැටලුවක් නැහැ. Tamanta අරමුණු කරන්න පුළුවන් නම්. ඒ අඩුවෙන් එන එකේ වුණත් Tamanta ඒ හුස්ම ගැටීම ප්‍රකට වෙනවා නම් වරදක් නැහැ. ඒක වුණත් අරමුණු කළාට. ඒකට ඒ විදියට බලාගෙන දැන් ඉතින් බලන එක තමයි මේකේ වැදගත්. දැන් ඇහෙන් දකිනවා වගේ අපි දැන් අරමුණු අරන් පුරුද්ද තියෙන ඇහෙන් දෙකලන්නේ වැඩිපුර ඇහෙන් කනින් නේද? දැන් මේ හිතින් මේ අරමුණ දැකීම කියන එක ඊට වඩා ටිකක් වෙනස් දෙයක්. අපිට මේ නහයක් පේන්න ඕන එහෙම මොකුත් නැහැ. දැන් නහය වගේ එකක් පේන්න ඕන ඒකෙන් එහෙම නෙවෙයි. අපිට ප්‍රධානව වෙන්න ඕන දේ අපි දැන් ඇස් දෙක පියාගෙන ඉද්දී අපිට අපිටම මේ වගේ ලී කෝටුවක් කියලා. ඒ ලී කෝටුව අතේ හොම ගාගෙන ගෑවිගෙන ගියොත් පහළට අපිට ඇස් දෙක වහගෙන ඉන්නේ අපිට තේරෙනවනේ යමක් ගෑවිගෙන යන බව. ඒත් එක්කම ආපහු හොම ඉද්දී අපිට යමක් ගෑවිගෙන එන බව ප්‍රකටයි. එතකොට ඒක මෙතනද මෙතනද මෙහිද සමහරට ඉච්චර දැනීම නැති කොහෙ හෝ ගෑවිගෙන යන බව තේරෙනවනේ. අන්න ඒ වගේ තමන් මේ හුස්ම රැල්ල ඇස් දෙක පියාගෙන ඉද්දී යම් තැනක ගෑවිගෙන පහළට යන බව තේරෙනවා. ඒත් එක්කම යම් තැනක ගෑවිගෙන උඩට එන බව තේරෙනවා. එතකොට ඒ යම් තැනකද ගෑවෙන්නේ? ගෑවෙන්නේ සාමාන්‍ය මේ ටිකේ. එතකොට මේ කොටසේ වින්න පුළුවන් ඇතම් කෙනෙකුගේ තොල් ඉස්සිලා වගේ තියෙන කෙනෙක්ගේ එහෙම නැත්නම් මේ හරිය තමයි ගෑවෙන්නේ. එතකොට අන්න ඒ ගෑවෙන තැන හඳුනාගෙන අපිට දැන් මේ හරිය කියලා වගේ තේරෙනවා. එහෙමනම් අන්න ඒ නාසිකාග්‍රයේ ගෑවෙන්නේ කියන බව දැනගෙන හුස්ම ගෑවිගෙන පහළට යද්දී පහළට යන බව දැනගන්නවා. එතකොට අපි දැන් හුස්ම රැල්ල මෙහෙම යද්දී දැන් අපි හිතමු මේ කොට මෙච්චර දුරක් පිට වෙන්නේ නැති කියලා ඒව බලන්න යන්නේ. අපිට දැනට ගෑවිගෙන යන කොටස විතරමයි අවධානය තියාගෙන ඉන්න ඕනේ. කියන්නේ ඒ ගෑවෙන දොරටුවේම විතරයි හිත තියාගන්න ඕනේ. මේක උපමාවකින් කියනවා මතකයේ දෝවාරික උපමාව. අපි මෙතන ගේට්ටුවේ කියලා හිතමුකෝ. අපි මෙතන ගේට්ටුව ළඟ ඉන්නවා. ගේට්ටුව ළඟ ඉඳගෙන එතනින් එහාට මෙහාට යන මිනිස්සුයෝ අපි කියමු ස්වාමීන් වහන්සේලා හරි කියලා යන්නේ කවුද කියලා එතනින් යන කෙනා දිහා විතරක් බලාගෙන ඉන්නවා. අපි ගිය අය දිහා බලන්නෙත් නැහැ, එnde ඉන්න අය දිහා බලන්නෙත් නැහැ. මේක කියන්නේ නගරයක උපමාවක්. දැන් නගරයක ඒ වගේ එහා මෙහා බලන්න ගත්තොත් ඒ අතරේ හොරු පනින්න පුළුවන් නේද? අන්න අසුවල් කෙනා අර ඈත යනවා කියලා ඒ දිහා බලාගෙන ඉන්න ගියොත් මෙතනින් හොරෙක් සමහරට පනිනවා. ඒ නිසා අපි එතනින් යන කෙනා දිහා විතරයි බලාගෙන ඉන්නේ. පැහැදිලිනේ. එතකොට ඒ විදිහටම හුස්ම රැල්ලෙත් දැන් ගෑවිගෙන පහළට ගිය කොටස අපි සලකන්නේ නැහැ. දැනට ගෑවිගෙන යන කොටස. දැන් එතන ඉඳන් අපි ගේට්ටුව දිහා විතරක් බලාගෙන හිටියොත් මොකද වෙන්නේ? දැන් අපි එතන ගේට්ටුව ළඟ හිටගෙන ගේට්ටු කණුව දිහා බලන් ඉන්නවා. යන එන අය දිහා බලන්නේ නැහැ. හොරු පනීද නැද්ද? ඒත් හොරු පනිනවා. ඒ නිසා දැන් මේ හුස්ම රැල්ල බලද්දිත් නාසිකා අග්‍රය නෙමෙයි බලන්නේ. නහය නෙමෙයි බලන්නේ. නහය ළඟ සිහිය තියාගෙන හුස්ම රැල්ලයි බලන්නේ. එතකොට අපි අවධානය තියාගන්න ඕන හුස්ම රැල්ලට. දැන් මේකේ අරමුණ නාසිකාග්‍රය නෙවෙයි හුස්ම රැල්ලයි අරමුණ. එතකොට ඒකත් අපි හොඳට අවධානය තියාගන්න ඕන කාරණාවක්. මේ එතන අවධානය තියාගෙන හුස්ම රැල්ල දිහායි බලාගෙන ඉන්නේ. එතනින් යන හුස්ම රැල්ල. ඒ ස්ථානයෙන් යන හුස්ම රැල්ල. පැහැදිලි නේද? ගිය කොටසත් නෙවෙයි, එන්න තියෙන කොටසත් නෙවෙයි. එතනින් ගමන් කරන හුස්ම රැල්ල. පැහැදිලි නේද? ඔක අර ලීයක් ඉරන කොටේක ඒ උපමා වෙනුත් තව පැහැදිලි. ඔව්. එතකොට ඒකෙදි කියන්නේ පේනවා ඇති මේ හුස්ම රැල්ල වගේ තමයි කියත කොටේ වගේ තමයි. එතකොට අපි නාසිකාග්‍රය කියලා ගමුද? නාසිකයේ ගැටෙන තැන. එතකොට අර ඒකේ අපි ඉරි ගහලා කියතෙන් කපනවනේ. මේ කියන්නේ පට්ටලයක තියලා උඩ එක්කෙනෙක් ඉඳලා යට එක්කෙනෙක් ඉඳලා ලී ඉරනවා දැකලා ඇති. පොඩි ඇස්ම නම් දැකලා නැතු වෙයි. ඔය ඒ ලී ඉරද්දී දැන් මෙහෙම අපි හිතමුකෝ ලෑල්ල මේ විදියට තියෙනවා නම් කොටේ කියලා හිතමුකෝ. ඒකේ මේ විදියට හොම කපන්න ඕන නම් මේ විදියට හොම ඉරි ගහ ගන්නවා. උඩිනොයි යටිනොයි දෙකේම ඉර පේනවා. යට ඉන්න කෙනාටත් ඒ පැත්තකින් තියෙන කැපුම පේනවා. එයාට යටින් නෙවෙයි උඩින් තමයි සාමාන්‍යයෙන් ඉර තියෙන්නේ. එතකොට ඒ ඉරි ගහලා ඊට පස්ව දැන් උඩ ඉන්න කෙනා දැන් ඔහම ඉරාගෙන යද්දි එයා කියතේ මෙහෙමනම් කියත තියෙන්නේ ඔහම කියත ඔහම උඩට පහළට යනවනේ. ඒ යද්දි මේ අර ගහපු ඉරේ ගෑවෙන දැත්ත ගෑවෙන තැනට විතරයි අවධානය තියන් ඉන්නේ. කියතේ යට කොටස දිහා බලන්නෙත් නැහැ, කියතේ උඩට ආපු කොටස බලන්නෙත් නැහැ. කැපුම කියලා අපි කියන්නේ කැපුමේ දැත්ත ගෑවින තැන විතරයි අවධානය තියන්නේ. පැහැදිලිද? එතකොට උඩ මේ දැති කීයක් උඩට ආවද දන්නේ නැහැ. එහෙම බලන්න ගියොත් අර කැපුම මාරු වෙනවා. කැපුම වෙන පැත්තකට යනවා. ඒ නිසා එහෙම බලන්නේ කැපෙන තැන දිගට ගෑවෙනවද කියන එක තමයි බලන්නේ. පැහැදිලිද? ඒ උපමාවත් හිතේ තියාගෙන ඒ විදිහටයි අපි එතකොට හුස්ම මෙනෙහි කරන්න ඕන. එතකොට මේ හුස්ම ගෑවිගෙන එතකොට මේ කියත වගේ තමයි හුස්ම රැල්ල. ඉහළ පහළ යනවා. යද්දි හරියට මේ ගැටෙන තැන නාසිකාග්‍රයේ බොහෝ විට නාසිකාග්‍රයේ එතකොට අටුවවලත් කියන්නේ නාසිකක් ගේවා උත්තර ඔට්ටේවා. ඒතෙන් දෙකේම ඇතම් කෙනෙකුට ඒ විදිහට වැටෙන්න පුළුවන් වෙන තැනක. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට වැටෙන්නේ මේ කොටසේ. ඒක තමයි සේ අඩු ජී එහෙම කියන්නේ. එහෙම කියලා පෙන්නනවා. කවුරුත් හංගන්න ගියාම කවුරු හරි ටිකක් මේ අපි හිතමු කමටහන කරගෙන යද්දි වෙන දේවල් පේනවා හරි මොනවා හරි ඇහෙනවා කිව්වොත් ඔවුන් කරන වැඩි කතා කරන්නේ. මේක කරලා පෙන්නනවා මෙතන බලන්න කියලා. ඒක ඉතින් දැනගන්න ඕනේ මේ මේ කියන්නේ මේ මෙතන බලන් ඉන්න කියලා. මේ කොටස ඉතින් බලන්න ඕනේ. මේ විදිහට දිගට ඉතින් අවධානය තියාගෙන බලාගෙන ඉන්න ඕනේ. ඒකට ඒ කොටසේ අපිට දැන් හිතින් තේරෙනවානේ මේ කොටසේ ගෑවිගෙන පහළට යන බව. ඒ විදිහට අරමුණු කරනවා. ඒකට ওই විදිහට හුස්ම රැල්ල ඉහළට එද්දි ඉහළට එන බව පහළට හෙලද්දි පහළට හෙලන බව මුලදී මෙනෙහි කළාට වරදක් නැහැ ආස්වාස ප්‍රස්වාස කියලා. හැබැයි අපි පසුව ඒක වචනයෙන් මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නැහැ. හොඳට මේ ක්‍රියාවලිය හොඳට හිතට වැටහෙන්න ගත්තම ඒ ක්‍රියාවලියේ දැකීම තමයි වැදගත් වෙන්නේ. මේ වෙන සිදුවීම දැකීම තමයි වැදගත් වෙන්නේ. මුලදී අර හිත පිහිටුව ගන්න අමාරු නිසා මුලදී ගුරුරු කියනවා ඒක වචනේනුත් කියන්න කියලා. කමක් නැහැ ඒක වරදක් නැහැ. ඒකට මේ හුස්මරෙල්ල ඔය විදිහට වැටෙන්නේ නැත්නම් යම් කෙනෙකුට හුස්මරෙල්ලේ තියාගන්න බැරි නම් වෙන අරමුණු වලට යනවනම් ඒතනකදී අපි ගණන් කිරීමේ ක්‍රමය අටුවාවි කියන්නේ ගණනා කියලා. ඒකට ඒක පුරුදු කරන්โดවා. ඒක එතකොට 5ත් 10ත් අතර සංඛ්‍යාවක් වෙනකන් තමයි මෙනෙහි කරන්න කියන්නේ. එතනින් එහා ඒව මෙනෙහි කරන්නත් එපා. ඊට අඩුවෙන් කරන්නත් එපා. රෝකෙදී ඔය ක්‍රම දෙකකට කියනවා දැන් සයඩෝජි එහෙමනම් කියන්නේ 8ක් විතරක්ම මෙනෙහි කරන්න. එකේ ඉඳන් 8 දක්වා. ආපහු අමතක වුණොත් ආයෙත් එකේ ඉඳන් 8 දක්වා. කොහොමද? ආස්වාස ප්‍රස්වාස කියන එක 1යි 1යි 2යි 2යි 3යි 3යි 4යි 4යි 5යි 5යි 6යි 6යි 7යි 7යි 8යි 8යි. ඔය වෙද්දී හිත අරමුණේ පිහිටනවා නම් ආපහු ගණන් කරන එක නවත්තලා උස්මරැල්ලම බලාගෙන ඉන්නවා ආස්වා ගන්නවා කියලා. ඒ විදියට. එහෙම නැත්නම් ආස්වාද ප්‍රස්වාස. ඒකට ඒ විදියට තාමත් ගන්න බැරි නම් තවත් හිත පිට යනවා නම් අපක මුල ඉඳන් එකෙන් පටන් ගන්නවා. 1යි 1යි. ඒ විදියට ආයෙත් අට දක්වා අර විදියට. ඒකට ওই විදියට සයඩෝ සන්නාසි කියනවා. ඉතින් ඒ තව ස්වාමීන් වහන්සේලා විස්තර කරලා තියෙනවා අපිට ඒ වගේම. ඒකට එකේ ඉඳන් 5 දක්වා ගනිනවා. ආපහු එකේ ඉඳන් 6 දක්වා ගනිනවා. ඊළඟ වටේ එකේ ඉඳන් 7 දක්වා. එකේ ඉඳන් 8 දක්වා. එකේ ඉඳන් 9 දක්වා. එකේ ඉඳන් 10 දක්වා. ඒ විදිහට. ඒකත් හොඳයි. ඒකට ටිකක් අවධානයෙන් ඉන්න ඕන නැත්නම් ඉලක්කම් පැටරෙනවා. නේද? කලින් කීය දක්වා ගෙන්නද දන්නේ නැහැ. ඒක සිහියෙන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් පැටරෙනවා. ඒ නිසා ඒකත් හොඳයි. ඒ විදිහටත් දැන් අර විදිහට මුලින් කරලා බලන්න එකේ ඉඳන් 8 දක්වායි ගණින එක වුණත් වරදක් නැහැ. ඒ කරලා හිත පිහිටන්නේ නැත්නම් අර විදිහට ගණින්න ගන්න. එකේ ඉඳන් පටන් ගන්න. එතකොට එකේ ඉඳන් 5 දක්වා. ඊට පස්සේ ඊළඟට ආපහු එකේ ඉඳන් පටන් ගන්න 6 දක්වා. ওই විදිහට කරගෙන යන්න. එතකොට මේ ගැනීම කියන එක ලොකු කාලයක් කරන්න අවශ්‍ය නැහැ. ඒක වටයක් දෙකක් තුනක් කරද්දී හිත සාමාන්‍යයෙන් හුස්මරැල්ල අරමුණේ පිහිටන්න ගන්න. ඊට පස්සේ හුස්මරැල්ල විතරයි ආපහු ගණින එක කරන්නේ. ගණින එක අත්හැරලා හුස්මරැල්ල අරමුණ විතරක්ම මෙනෙහි කරනවා කියන එක. පැහැදිලිද? එතකොට මේ වෙන අරමුණ වලට ගිහිල්ලා ටිකක් වැඩි වෙලාවක් ආයේ හිටියොත් කියන්නේ පොඩි වෙලාවකට ගිහින් ආවට ඒක වරදක් නැහැ. ආපහු හුස්මරැල්ලම මෙනෙහි කරන්න ගන්න. එහෙම නැතුව ගොඩක් වෙලා ආයේ වෙන ඒවා කල්පනා වෙනවා නම් විනාඩි 10ක් 15ක්ම වෙන ඒවා නම් මතක් වෙලා තියෙන්නේ. එහෙමනම් ආපහු ගණින එක පටන් ගන්න. ආයෙත් ගණින එක පටන් අරගෙන ආපහු කරගෙන යන්න ගන්න. මුලදී සමහර විට මුළු පරයන්කෙම වැඩි හරියක් ගෙනලා තියෙන්න පුළුවන් කමක් නැහැ නේද ඒකට කමක් නැහැ ඒක ඊට පසුව හිමීට හදා ගන්න පුළුවන් ඊට පසුව ඉතින් එකම අරමුණේ දිගට ඉන්න පුළුවන්කම හැදෙනවා ඒකට වෙහෙසක් නැතුව ඒ අරමුණේම ඉන්න පුළුවන් තත්ත්වේ හැදෙනවා ඒකට ටික කාලයක් ගත වෙයි Taman ඒක භාවනාව කරගෙන යන විදි අනුව ගත වෙන කාලය අනුව කාලේ තීරණය වෙන්නේ උඩට කරගෙන යන්න. ඒකට වෙන් කරන කාලයක්. දැන් දිනෙදා කරන්න යොදා ගන්න කාලය අනු. තව මේ සම්බන්ධ මොන හරි ගැටලු තියෙනම් අහන්න පුළුවන්. කාලේ ටිකක් ගියා. මේක සමතයක්. අපි දැන් ওই විස්තර කරේ සමතය. විපස්සනාව කියන එක ඇත්තටම මේ සමතය කරලා ඉවර වුණ කෙනෙකුට එතනින් එහා කොටස අපි විස්තර කරන්න නේද මේකෙම විපස්සනාවට යන්න පුළුවන් ඒක ඒ ටික තමයි අර සතිපට්ඨාන සූත්‍රයේ අග කොටසෙන් විස්තර වෙන්නේ ඒ පස්සම්භයං කාය සංඛාරං දක්වා සමත කොටස එතනින් එහා කොටස ඇත්තටම විපස්සනාව ඒක දැන් ඒ ආනාපාන සතියෙම පමණක් විපස්සනාව විදිහට කරන කෙනෙකුට දේශනාව තමයි ඊයේ
තියෙන්නේ.
ඔ සමතයක් අවශ්‍යයි සමාහිතෝ භික්කවේ යතා භූතං පස්සති පජානාති කියන තියෙන්නේ. එහෙම නැතුව කෙනෙක් කළාට ඒකට අපි විපස්සනාව කියන නම කියන්නේ නැහැ. කෙනෙක් අපි තමුගො මේ හුස්ම රැල්ලේ අනිත් ප්‍රධාන දෙයක් තමයි මතක තියාගන්න ඕනේ හුස්ම රැල්ලේ සීතල උණුසුම. එහෙම නැත්නම් තද බව සැහැල්ලු බව ඒවා මෙනෙහි කරන්න එපා. එහෙම කළොත් සමතයක් වෙඩින්නේ නැහැ කියලාම තියෙනවා ඒක එහෙම කරන්න එපා කියලා. ඔව් ඔව් මේකෙදි සම්මුති ආරම්මණය. මේ හුස්ම රැල්ල කියන එක දැන් අපි සාමාන්‍යයෙන් හිතමුකෝ නිකන් ලනු කැලලක් වගේ කියලා මේ හුස්ම රැල්ල. ඒ ලනු කැලලක් වගේ හුස්ම රැල්ල යනවා එනවා කියලා අරමුණු කරන එක තමයි කරන්නේ. එහෙම නැතුව මේ ගෑවෙද්දි සීතලක් දැනෙනවා ඒ නිසා සීතලයි සීතල. එහෙම මෙනෙහි කරන්නේ නැහැ. එහෙම කළොත් ඒක වැරදි මෙනෙහි කිරීමක්. සමතය වෙඩින්නේ නැහැ. නිසා දැනට ඒකේ ඒ ලක්ෂණ ආදී ඒවා මෙනෙහි කරන්නේ නැතුව මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි එහෙම මෙනෙහි කරන්න යන්නේ නැහැ. එතකොට දැනට අපි මේ සම්මුති ආනාපාන හුස්ම රැල්ල තමයි මෙනෙහි කරන්න ගන්න. පැහැදිලිද? අවුරුද්දක්ම කාලයක් කළා නේද ඔය ටික? කරන්න ඇති. කොච්චර කාලයක් වගේ? ප්‍රකාරයක් කළා. ආනාපානේ විතරද කළේ? තවත් ඒවා කළා. හොඳයි. එහෙනම් දැනට අපි ඔය විදිහට කරගෙන යමු නේද? තව මොන හරි අහන්න පැහැදිලි ගැටලුවක් හිම තියෙනවා නම් අහන්න. මොකද විතර අපිට කියන්නේ අමතක වුණ විශේෂ දෙයක් තියෙනවා කියලා විශේෂයෙන් මතක යන්නේ. එහෙනම් තිබුණොත් අපි ඊට පස්සේ මතක් කරා.
අතුවාවක මේ එක තැනක යන්තම් කියන නිසා ධාතාවෙන්නේ නාසිකා ගේව විකුණනවා. ඒක දැන් අවධාරණත් වෙන ගත්තොත්
ඒක විතරයි කියලා එහෙම
ගන්න. සාමාන්‍ය බලන කෙනෙකුට එහෙම තේරෙන්නේ. ටීකාල් කියන මේක ඡන්දස් රැකින්න වාපදී රස කරා වා විකල්පර්ථය තමයි උත්තර උත්තරේ වාගේ. ඒක උටට දෙන වර් කියන කී වා කියලා ගන්න.
වර් නෙවෙයි. ඒව නෙවෙයි. ඒකට වා.
ඒව සංස් කොහෙන් හොයාගන්නද?
ඔව්. ඒකෙන් ඉතින් නැත්නම් වැරදිට අර්ථ ගන්නත් පුළුවන් තමයි.
එහෙම. නහයමයි කියලා ඉතින් වැරදට අර්ථ ගන්න
පුළුවන්.
ඔව්. විනයට කතාවේ එන්නේ සංස ගාතාවේ නාසිකාග්ගේ වික්කුණෝ. ඡන්ද සත්‍යනෝ කියලා හිතන්නේ නැහැ
නේද?
නෑ. ඊම පොත් බලලත් ඉගෙන ගන්න බෑ සංස.
ඔව්. මුඛනිමිත්තේ වාති රසනාසිකෝ උත්තරොට්ටේ උත්තරොට්ටෝ හි මුකේ සතියා නිමිත්තන්ති මුඛනිමිත්තන්ති බුද්ධෝ කියලා කියන කටසම්බි දමං ගැටුව ආවේ
රාමික කරන්නේ සම්හස පැටලෙන් දෙන්න තැන් ගොඩේ
තියෙනවා අපි
දැනගත්තේ නැත්නම් වෙනමක කෙරෙන්නේ ඊට පස්සේ
ගොඩක් පැටලෙන්න පුළුවන්
ඊය සම්හස සම්පලා කියන බඩවල ප්‍රශ්න දෙලා වැරදීට එකේ කියව කරන සමහරවිට ඉඳගත්තුම විනාඩි 5-10 දී මූණ ඇදවිලා යනවනේ පැත්තට. දැන් කරගන්න බැරි. ඒ වැඩේට කරලා.
සමහරුන්ගේ අරමුණ ගන්න විදිය තේරෙන්නේ නැහැ. දෙඩිව සමහරට අරමුණ ගන්න. අපි එක්ක සමහරු ඒ වගේ කියලා තියෙනවා මෙහෙම. කලින් මෙහෙම මෙහෙම කළා ඒ වගේ ගැටුමක් කියලා නේද? ඒකෙදි තියෙන අර ප්‍රධාන දේ අරමුණ සහල්ුවෙන් ගන්න අරින්න ඒක සමහරට ගොඩ තදින් අරමුණ අරගෙන හොම ගන්න කියොත් ඒකිනුත් ඔළුව හිර වෙන ගති ඒ වගේ ඇති වෙන්න පුළුවන් ඒ නිසා ඉතින් මේ ආනාපාන හුස්ම රැල්ල දකිද්දි අපි මේක අර මොකක් හරි හයියෙන් අල්ලගෙන එහෙම යවනවා කියක නෙවෙයි ස්වභාවයෙන් මේ ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න එක විතරයි කරන්න ඕනේ බොහොම සහල්ුවෙන් කරන්න ඕනේ දෙයක් අරමුණ ගොඩාක් තදින් එහෙම ගත්තොත් ඊට පස්සෙ හිස රිදෙන්න ගන්නවා ඒ වගේ වෙනවා ඒ නිසා දැන් අපිට බයිසිකල් එක කියද්දි හැන්ඩල් එක තදින් අල්ලගෙන යන්නත් පුළුවන්. සැහැල්ලුවෙන් යන්නත් පුළුවන්. මේ දෙකෙන්ම කියන තමයි වැටෙන්න ඉඩ වැඩි. තදින් අල්ලගෙන ගියොත් සමහරට මොකක් හරි ගැස්සුනොත් වැටෙනවා. ඒ නිසා අපි අවශ්‍ය මට්ටමින් අල්ලන් ගියපම ඇති. ඒ වගේ මේ අරමුණ ගොඩ තදින් ගන්න යන්න හොඳ නැහැ. බොහොම සැහැල්ලුවෙන්. ස්වභාවික හුස්ම රැල්ලම කියලා එකයි අපි අවධාරණය කරලම කියන්නේ ස්වභාවිකව ඇති වෙන මේ ඒ හුස්ම රැල්ලම අවධානය යොමු කරා. ගුඩ තදින් ගන්න හිලන්නත් එපා. මේ ස්වභාවිකව ඇති වෙන හුස්ම රැල්ලම බලන්න. හොඳයි අපි තව මොන හරි ගැටලු තියෙනවා නම් ඉස්සරහදී විස්තර කරන්න.